අනිත් අයට ප්‍රශ්න තියෙනවද?
මත්තමට මෙහෙම ප්‍රශ්නක් තියෙනවා දැන්. අපි දැන් මේ විතර මේක මේ බලබල යනවනේ. මෙහෙම කතා කරගෙන යනකොට දැන් මෙතන මේ කියනකොට හිතෙන්න පුළුවන් නේද මේක දැන් අපි ත්‍රිපිටක කර්ණයක් නම් මේක තුලින් අපිට පුළුවන් යම් ප්‍රත්‍යක්ෂයකට එන්න මේ තුලින් එන්න බෑ කියලා. මොකද අදහස?
දැන් එන්න කියලාද බෑ කියලාද?
ඔව් බෑ වගේ අදහසක් වුණත් සමහරట్లాට එන්න ඉඩ තියනවා නේද? නමුත් එහෙම දෙයක් නෙමෙයි නේද? මට පේන්නන දේ මට පේනවා කෙරවලටම කෙනෙක් හිත තියාගෙන හිටියොත් එයාට
ඔය ඉතින් මේක මේ දැන් බොරුයි කියන්න බෑනේ මේ කියපු එක. හිත තියෙන්නේ නැති එක වෙනම කතාවක්.
ඔව්.
බෑයි. නම් කිසිම නුවණක් තියනවා නම් මේ මේක වැරදි කියන්න වැරදි කියන්න පුළුවන් නම් අහන්න ඒක තමයි මම කියන්නේ.
එනවට නිකන් අර හිතුනේ මේ දැන් කෙනෙකුට අදහසක් එන්න පුළුවන් නේ. මේ තුල දැන් මෙහෙම ගියාට මෙහෙම කරන්න පුළුවන්ද? නැත්නම් ත්‍රිපිටක සූත්‍රයක්ම අපිට ඕනද මේක ගැලවෙන්න? ඒ දැන් ඒ වගේ අදහසක් වගේ.
දැන් ඕක හොඳටම ත්‍රිපිටකයට ගැලපෙනවා. සූත්‍ර ඕන තරම් පෙන්වන්න පුළුවන් ওই ධර්මතාවය. දැන් මදුපිණ්ඩික සූත්‍රය ගත්තොත් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන තින සංගති පස්සෝ. ඊළඟට කියනවා චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති අස්සපඤ්ඤාත්‍ය පඤ්ඤාපෙස්සති इति තානමේතං විජ්ජති. කියන්නේ මොකද්ද? ඇස ඇති කල්හි රූප ඇති කල්හි චක්කු විඥානේ ඇති කල්හි පස්සපඤ්ඤාත්‍ය පනෝ ගන්නවා ය කියන සිද්ධියක් විද්‍යමාන වෙනවා තානමේතං විජ්ජති. ඊළඟට කියනවා චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. සති කියන්නේ සතියකේ විරුද්ධ එක නේද? නැති කල්හි.
නැති කල්.
ඔව්. එතකොට ඇසය දෙන්නෙත් නැත්නම් රූපය දෙන්නෙත් නැත්නම් චක්කු විඥානය දෙන්නෙත් නැත්නම් පස්සපඤ්ඤාත්‍ය පනෝ ගන්නවා කියන එකක් විද්‍යමාන වෙන්නේ නැහැ. පස්සපඤ්ඤාත්‍ය පඤ්ඤාපෙසති इति නේතං තානං විජ්ජති. දැන් එතනින් තේරුම් ගන්න ඕන මේ මේ හැම එකේම පටිච්ච සමුප්පන්න බවක් මේ පෙන්නන්නේ. ඇස කියන එකේ පටිච්ච සමුප්පන්න බව. රූප කියන එකේ පටිච්ච සමුප්පන්න බව. චක්කු විඥානය කියන එකේ පටිච්ච සමුප්පන්න බව. පටිච්ච සමුප්පන්න බව කියන්නේ මොකද්ද? මේ ඇතිකල්ලි මේ වේ මේ නැත්තම් හො වෙන්න බෑ. නස්මින් සති ඉදං හොති නස්මින් අසති ඉදං නහොති කියන ධර්මතාවය.
ඒක අර ඒ වචන වලට නැතුණාට මෙතන අපිට දැන් මේ කපටක උපමාවෙන් සෑහෙන සරලව ඒක කෙනෙකුට වටහා ගන්න පුළුවන් නේද එතනදී මේක? ඇත්තටම
ඔය අවේ දස්ස ගත්තොත් උපමාවේ අදහස තේරුම් ගන්න ඕන. මොකකටද මේ උපමාව දෙන්නේ?
උපමාව දෙන්නේ කියන්නේ අදහස හිතේනම් කවුරු හරි.
ඔව්. ඒකට මේ මේ පටිච්ච සමුප්පන්න බව තේරුම් කරන්නයි අපි මේ උපමා දෙන්නේ. හැබැයි උපමාවේ අදහස ගන්න ඕන. උපමාව එක එක විදිහට හිතන්න පුළුවන්. එතකොට මේකට ගැළපෙන අදහස ගන්න දක්ෂ වෙන්න ඕන.
බලමු මේ උපමාවෙන් කාට හරි තවත් ප්‍රශ්න තියෙනවා නම් කවුරු ඇහුවනම් හරි නේද?
ඔව්. ප්‍රශ්න තියෙනවා නම්
වෙන පැත්තකින් තව ගොඩක් විස්තර කරගන්න පුළුවන් නේ අපිට.
ඔව්. උපමා ගැඹුරින් ගැඹුරට යන්න පුළුවන්. මේ උඩින් පේන තේරුම විතරක් නෙවෙයි. උපමා කිව්වත් දහම කිව්වත් එකම දේ තමයි. අපිට සාමාන්‍ය මට්ටමේ තේරෙන එකට වඩා තව තව ගැඹුරින් ගැඹුරට යන්න තියෙන අර මුහුදු එරලේ ඉඳන් ගැඹුරට යනවා වගේ කියනවනේ බුදුහාමුදුරුවෝ ගත්ත උපමා ආහාරාද සූත්‍රය.
ඔව් ආහාරාද සූත්‍රය.
ඔව්. ඒත් මේ ටිකක් දැනගත්තාම හිතන්න එපා ඔක්කොම දන්නවා කියලා. හැම තිස්සෙම මේ දහම් කරුණක් අවබෝධ වෙනකොට අපි නොදන්න බවමයි පේන්නේ.
ඔව්
ඒක හරි. දෙයක් නේ බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ. කියන තැන. ගැටලු තියෙනනම් අහන්න හරි ප්‍රශ්නයක් තියෙනා නම්.
තව කෙනෙක් ප්‍රශ්න කරා නම් වටිනවා. ඒක නේද ඒක මොකක්ද ඒ කෙනාට කෙනාට අහනකොට අපිටත් තව දේවල් ගැලවෙනවා තේරෙනවා. නැත්නම් අපි එකම සොරෙන් එකම විදිහට
අහන්නේ. සර් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අහන්න.
මම කැමති දැනගන්න අට්ටක නාගර සූත්‍රයෙන් ඔතෙන්ට අපිට ටිකක් ගැඹුරට යන්න පුළුවන් කියලා මට හිතුණා. එතන අර වචන දෙකක් පාවිච්චි කරන සර් අபிසංකතයි අபிසංචේතිතයි කියලා.
ඔව්.
එතන ගොඩක් බලනවා අර ධානත් අபிසංකතයි අபிසංචේතිතයි ඊළඟට ලෝක ගැන බ්‍රහ්ම දේව හැම එකක්ම හිතේම හටගන්න එකක් කියලා දෙතන විස්තර කරන්නේ සර් පොඩ්ඩක් ඒක පැහැදිලි කරොත් වටිනවා කියලා මට හිතෙනවා ටිකක්. අපි ඔය කතා කරපු මට්ටමේ තියා ඉහළට යන තැනක් වගේ මට අත්තකනාගර සූත්‍රයේ තේරෙනවා.
ඔව්. ඔව් දැන් මේ අත්තකනාගර සූත්‍රය මේ නදන්න අයටත් එක්ක මම පොඩ්ඩක් මතක් කරන්නම්. ඒකේ අර බ්‍රාහ්මණෙක් ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා මේ තථාගතයෝ මේ නිවනට මාර්ගයක් පෙන්වනවාද කියලා. මේ ඉතින් මම මේ ඕකේ කියලා ඔන්න මුලින් විස්තර කරනවා යම් කිසි කෙනෙක් ප්‍රථම ධානයේට සමවැදිලා ඉන්නවා නම් එහෙම පුළුවන් කෙනා මෙන්න මෙහෙම මෙනෙහි කරනවා අයිතිපටි සංචික්කති. කොහොමද ඔය සමවැදිලා හිටිය ධානය ඔන්න ඔය සමවැදෙන ධානය අபிසංකතයි අபிසංචේතයිසයි. අபிසංකතයි අபிසංචේතයි. එලා මෙනෙහි කරනවා. එයාට මේ නිවන් දොරටුව විවෘත වෙනවා එක්ක අනාගාමී වෙනවා නැත්නම් රහත් වෙනවා කියලා. එහෙම මෙනෙහි කරන කෙනා. මේ තේරුම් ගන්න මේ ධානයට සමවැදිලා ඉන්න එක නෙමෙයි.
ඔව්
සර්. ඔය සමවැදුන ධානෙත් අபிසංකතයි අபிසංචේතයි.
හරි. එහෙම.
එතකොට ඔතන අபி කැලල අයින් කරලා හිතන්නකො සංකතයි සංචේතයිසයි. එතන යන තේරුමක් හිතා ගන්න පුළුවන් නේද?
සකස් වීමක්.
ඔව් සකස් වීමක් චේතනාවක්මයි
චේතනාව.
කවට ඒ සමවැදිලා හිටිය ධානය. ඕකම කියනවා ඊළඟට මෙයා අහනවා ඔය දොරටුව ඇරෙන්න තව දොරටුවක් තියෙනවාද? ඔව් කියලා කියනවා මෙන්න මේ දෙවෙනි ධානයට සමවැදිලා ඉන්න කෙනත් මෙන්න මෙහෙම මෙනෙහි කරනවා. ඔහොමම තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ පස්වෙනි ධානයේ හයවෙනි ධානයේ හත්වෙනි ධානයේ දක්වා විස්තර කරනවා. ඊළඟට අහනවා තවත් ක්‍රම තියනවාද? ඔව් කියනවා. ඊළඟට කියනවා යම් කෙනෙක් මෙත්තා චේතෝ විමුක්තියට සමවැදිලා ඉන්න පුළුවන් කෙනෙක්. ඒ චේතෝ විමුක්තිය අபிසංකතයි අபிසංචේතයිසයි කියලා මෙනෙහි කරනවා. එහෙමත් පුළුවන් කෙනෙකුට අනාගාමි හෝ නිවන් අවබෝධ කරගන්න. මම මේ බොහොම කිසියෙන් කියන්නේ සූත්‍රය එක කියෝලා බලන්න විස්තර ඇතුව. ඊළඟට අහනවා තවත් තියනවාද? එතකොට කියනවා ඔව්. මේ කරුණා චේතෝ විමුක්තියට සමවැදිලා ඉන්න කෙනත් ඔන්නඔහොම මෙනෙහි කරනවා. ඊළඟට මෙත්තා කරුණා මුදිතා චේතෝ විමුක්තිය උපේක්ඛා චේතෝ විමුක්තියට ඒ එහෙම අයත් මේකත් අபிසංකතයි අபிසංචේතයිසයි කියලා මෙනෙහි කළොත් මෙනෙහි කරනවා කියන එකට තියෙන්නේ මේ ඉතිපටි සංචික්කති කියන එක.
ඒ
මේ විදිහට අනාගාමී හෝ රහත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම කළොත් මේ ජීවිතේම අනාගාමී වෙනවා නැත්නම් මේ ජීවිතේම රහත් වෙනවා. එහෙම නැත්නම් ඒ සුද්ධාවාසයට ගිහිලා සම්පූර්ණ කරගන්නවා කියන එක.
එහෙම
නැත්නම් ලෝක වලට එන්නේ නැහැ කියන මට්ටමක්. එතන දැන් මේ දැන් ඔය හැම එකක්ම ඔතන පේනවා නේද? එකක් සංකත නැවත සකස් කරගෙන අபிසංකතයි.
එහෙමයි.
අபிසංචේතයිතයි. මේක චේතනාවක්මයි නැවත සකස් කරගෙන තියෙන්නේ.
ඒ කියන්නේ සිතින්ම සකස් කරන එකක් කියනවා.
ඔව්. ඔව්. එතකොට පේනවානේ හැම එකක්ම මේ චේතනාවක්මයි. සිතින්ම සකස් කරගන
ඉතින්
මොකද? ඔව් ඒක ඉතින් නිකම්ම නෙහි කරන්න නෙමෙයි ඒක තේරුම් ගත්ත කෙනාටයි ඒක
පේන්නේ.
ඔව් කියන්නේ ඒ තේරුම් ගැනීමට එන්න තමයි අපි මේ සාකච්ඡා
තියන්නේ.
ඔව් දැන් අපිට හිතෙන්නේ මේ ලෝකේ තියෙන දෙයක්මයි මේ අපි හදපු දෙයක් නෙවෙයි කියලානේ. ඒ වුණාට මේ ධර්මයට පේනවා මේක සංචේතනා ගොඩක්මයි. හරි.
ඔව් සර්. එතකොට සර් එතන තව බ්‍රහ්ම දේව කියනවා. දැන් අපි දැන් බ්‍රහ්ම ලෝක මවන් ඉන්නවනේ. දැන් බ්‍රහ්ම ලෝකේ මේ වගේ කියලා රූප මට්ටමින් ඉන්නවනේ. ඒවත් බැලුවම චේතනා චේතනාවක්මයි කියන එකද සේතන කියන්නේ. ඒවා ඔක්කොම.
ඔය සේරම මේ මානසෙන් නිර්මාණය කරපු ඒවා තව විදිහට කිව්වොත්. අනි චේතනාමයි.
ඔව්.
අபிසංකතයි අபிසංචේතයි. හැබැයි ඔබ සංකතික කිව්වට හරියන්නේ නැහැ. ඒ අදහස ගන්න ඕනේ.
ඔව් එහෙමයි.
ඇයි මෙහෙම කියන්නේ? කියන එක තේරුම් ගන්න ඕනේ.
අන්න එතන තමයි පොඩ්ඩක් විස්තර කර ගන්න ඕනේ කියන්නේ. මේ මට්ටම අපිට තේරෙන ද මට තේරෙන විදිහට මේ මට්ටම ලෝකෙට අහුවෙච්ච මට්ටමක්. ලෝකෝත්තර මට්ටම ඔතනින් එතනනික සූත්‍රයේ කියනවත්නේ සර් ඔතනින් ගිහලා නිවනට යන්න පුළුවන් කියලා. එතකොට එහෙනම් තව ඉස්සරහට මේක විසඳ ගන්න තියෙනවා කියලා.
ඔව් දැන් ඔතන පේනව නේද දැන් අපි කතා කරපු ටිකෙත් මේ අபிසංකතයි අபிසංචේතයිතයි කියන එකම තමයි ඔය තව විදිහට කිව්වේ.
ඔව් ඔව් තේරුම් සර්.
ඒ පාළි වචන නොකියුවට එක එක මට්ටමින් ඕක දකින්න පුළුවන්. කත් අபிසංකතයි අபிසංචේතයිතයි කියන එක.
ඔව්.
ඒ දකින මට්ටම වෙනස් වෙනවා අර දැන් අර මුහුදු එරළේ ඉඳන් ගැඹුරට යනවා කිව්වේ.
ඔව් මහරාජ සූත්‍රය වගේ ගත්තම
ඔව් ඔව් ඒක එක්කෙනාට ඔක ඒ දකින මට්ටම වෙනස් තමන්ගේ පනස වැඩිලා තියෙන මට්ටම අනුව
එහෙම
හැබැයි ඉතින් මේක තේරුම් ගන්න බැරි නෑ අර විදිහට මේ ආයතන මුලාව පැත්තෙන් හොයාගෙන ගියාම
එතන විසඳගෙන ආවින්ද තමයි සර් මම මේක පොඩ්ඩක් ඉස්සරහට දැම්මේ තමයි මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් වගේ තේන්න ඉන්න.
ඔව් දැන් අර උපමා ගත්තේ අපි මුලින්ම කපුටා හරි වතුරේ ඉන්න බල්ලා හරි. ඔය දෙකම කි අபிසංකතයි අபிසංචේතයි.
හොඳට ඒක ඔව් ඔව්.
ඒකයි මේ ඒ දහම් කරුණු ටික ඔය උපමාවේ තියනවා දකින්න පුළුවන් නම්.
ඒ කියන්නේ සකස් වෙච්ච හිතෙන්ම සකස් කරන ලද්ද කියන එක නේ සර්. දැන් එතන අර බල්ලාගේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙමනේ.
ඔව්. එක පැත්තකින් සංඛාරයක් අනිත් පැත්තෙන් චේතනාවක්.
එතකොට සර් දැන් ඔය තව හැමතැනම ගොඩක් අය කතා කරන්නේ අභිධර්මයේ මම ඒ තරම් ෆලෝ කරන්නේ නැහැ. නමුත් එතන වචන දෙකක් කියනවානේ මේ චිත්ත චෛතසික ධර්මතාවයක් කියන. එතෙන්ටත් ඔතෙන් එක එතෙන්ටත් ගැලපෙනවා නේද සර්?
දැන්ට ගැලපෙන ඔය දෙකට විතරක් නෙමෙයි රූප චිත්ත චෛතසික
එහෙම
ඔය සේරම සංකත ධර්ම ඒ කියන්නේ
සංකත ධර්ම
ඔව් ඒ එතනම තේරෙනවානේ අபிසංකතයි
අபிසංකත අන්න එතෙන්ටත් ගැලපෙන එක තමයි මොඹ
ඔව් ඒකට ඒවා ඉගෙන ගන්න මොකටද මේ අසංකතය සඳහානේ
එහෙමයි සර්
අන්න
එතන තේරෙනවා සර්
ඒක තේරුම් අරන් අභිධර්ම ඉගෙන ගත්තොත් හරි වටිනවා අභිධර්ම නැත්තම් මුලා වෙනවා.
එහෙමයි සර් එහෙම. දැන් ඔතන ගොඩක් කතා කරන ඔන්න ඔතනම තමයි අභිධර්ම කියන්නේ කියලා. චිත්තසයිසික ධර්ම දෙකක් කියන ධර්මතාවයක් කියනවා තියෙන්නේ. හැබැයි එතනින් එහාට යන තත්ත්වය තියෙන මේ අටකනාගර සූත්‍රෙත් එක බැලුවම සර්.
ඔව්. නෑ අභිධර්මයේ චිත්තචෛතසික විතර නෙමෙයි රූප චිත්තචෛතසික.
රූප
ඒකලු. ඔය තේරම ලෝකේ.
ලෝකේ ලෝකේ සර් ඒක තමයි.
ලෝකෙන් ඈතර වීම තමයි ඒ කියන්නේ නිබ්බාන කියන එක විතරයි අසංකත.
එහෙමයි සර් එහෙමයි.
ආ. හරි.
හිතයි සර් ගොඩක් පින් සර් තේරෙනවා.
ඒකෙන් සරණයි.
ඒක සරණ සර්.
තකාට හරි අහන්න දෙයක් තියෙනවද?
ඒකෙන් සරණයි සර්. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි අහන්න.
ආස මේ අපි දැන් අපි මේ බාහිර රූපයක් දැකලා සර් දැන් අපි ඇහෙන් දැක්ක රූපයක් ගැන මේ අපි විදර්ශනාව කරනවා නම් සර් දැන් ඇහි ඇහැට බලන්න පුළුවන් ආයතනයේ මට්ටමේකින් අපි කඩාගෙන මේ ඒක මනසින් තමයි මේක ඒ විදිහට මේ දැන් අපි ගහක් දැක්කත් දැන් ගහ කියලා දකින්න ඉස්සෙල්ලා වර්ණ සටහනක් විදිහට ඇහෙන් ඇහැට දෙන්න පුළුවන් ඒ ටිකනේ සර්.
ආහා.
එතකොට සර් දැන් මානසින්නේ අපි කියන්නේ මේක ගහක් කියලා.
ඒ
විදර්ශනාව කරනකොට සර් දැන් එතකොට අපි දැන් මම පෙර සාකච්ඡාවකදී අහපු විදිහට සර් දැන් ඇහැයි අපි ආයතන ස්ථීරෝ කියන්නේ නිච්චව වාගේ පවතින නිසා ඒ විදර්ශනාවස එතකොට නිවැරදි නැද්ද සර්?
ඔබ විදර්ශනා වචනේ නොදා පොඩ්ඩක් හිතන්නකෝ, මේ ඇත්ත දකින්නයි මේක කරන්න කියලා.
ඔව් එනේ මට පැහැදිලි. මට මේ යනුව බලද්දී මම මේ රායෝගිකව බලද්දී වුණත් සර් දැන් මට තේරුම් ගිය දේවල් යම් කිසි මට්ටමක අපි මේ මේ අපේ තේරෙන අපි හිතට දැනෙන විදිහට සාමාන්‍ය කෙලිස් මට්ටමකුත් අඩු වීමක් වාගේ දැනන සර් දැන්. නමුත් ඒක දැන් අපි තහවුරු කරගන්න වාගේද දැන් මම ඇහැයි සර් දැන් මේ.
හැම මෙහෙමයි. එතන දැන් ඒකේ අඩුපාඩුයි අපි හොයාගන්න ඕන. දැන් ඔන්න ගහක් පේනකොට අපි මුලින්ම ඉන්නේ ලෝකෙට අයිති මට්ටම තමයි එළියේ තියෙන ගහක් පේනවා කියන එක.
හරි එහෙමයි සර්.
දැන් ඕක දැන් ආයතන වෙන් කරගෙන බැලුවොත් ඇහෙන් දැක්ක හිතෙන් හිතුවා කියන තැනට එනවනේ.
ඔව් එහෙමද.
එතකොට ඔය එළියේ තියෙන ගහක් දැක්ක කියන එක වැරදි කියලා පේනවනේ.
ඔව්
වැරදිද? අර බල්ලෙක් දැක්ක කියලා හිතුවා වගේ නේ එළියේ තියෙන ගහක් දැක්ක කියලා හිතන එක.
ඔව්
සර්. ඒ ඒ වැරද්ද තේරුම් ගන්නවා.
ඔව් සර්.
හැබැයි ඔතන ඉවර නෑ. ඒකත් මතක තියාගන්න. ඔය තාම පටන් ගන්නවා විතරයි ඈ. ඔය තාම අපි ආයතන වලට අහු වෙලා ඔබ හිතන්නේ. ඒ කියන්නේ ඇහෙන් දැක්ක එකත් පිළි අරන් හිතෙන් හිතපු එකත් පිළි අරන්නේ.
ඔව් සර්. ඔව් ඔව් ඔව්. එහෙමයි.
අපට ආයතන වලට අහු වුණා කියන්නේ තාම ලෝකෙට අහු වෙලා.
ඔව්.
එන්න අපි ඔව් අර බාහිර ලෝකයක් හදන මුලාව විතරයි එතනින් මේ
කැඩෙන්නේ.
ආහ් ඒ නැත්නම් හිතෙන් ලෝකේ හදන එක කැඩිලා නැහැ.
ඔව්
හරි
හරි එහෙමයි. හරි
දැන් ලෝකේ හදනවා කියන එක එතන කැඩිලා නැහැ.
එහෙමයි එහෙමයි.
හ්ම් හ්ම්. ඒකට මේ මේ පරීක්ෂණේ තව කරන්න ඕන.
හරි
හරි හරි. එතකොට දැන් ආයතන උපදින්නේම අවිද්‍යාව නිසා කියන තැනට යනකම් අපිට යන්න තියෙනවා.
ඔව්.
හරිද?
පැවතීම තිබ්බත් ඒකත් අවිද්‍යාවෙන් කියන දේ.
ඔව් ඔව්. පැවැත්ම තියෙන්නේම අවිද්‍යාව නිසා.
ඔව්.
හරි. අම කිව්වට ඕක අපිට තේරෙන්නේ නැති හින්දා තමයි මේ මේ මේක කොහෙන් හරි ලියා ගන්න බලන්නේ මේක තේරුම් ගන්න. එතකොට මම ඉස්සෙල්ලා ඔකේ ගෙනාවේ දැන් මේ මේ බාහිර ඒ කියන්නේ ඇහැට ගෝචර දේ ගැන නෙමෙයි අපි හොයන්න ඕන ඇහැ ගැන. කනට ගෝචර දේ ගැන නෙමෙයි හොයන්න ඕන කන ගැන. පරීක්ෂණේ කරන්න ඕන. මොකද දැන් ඒකේ බුද්ධ දේශනාව ඇහත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කනත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා තියෙනවනේ නේද?
ඔව්.
දැන් අපේ ඒවයි බාහිර පැත්ත නම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක ටිකක් තේරුම් ගන්න පුළුවන්. තමයි. ඔව්. ඉස්සෙල්ලා ගස්තු දැන් අර ওই මදුපිණ්ඩික සූත්‍රෙත් තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ. චක්කුන් කියන්නේ මේ දකින්න තියෙන හැකියාව. හරි. එතකොට ඒ චක්කුන් පටිච්ච රූපේච රූපේ කියන එක ඒකත් මේ කලින් දවසකත් කිව්වා පොඩ්ඩක් ඒක තේරුම් ගන්න තැනක් තියෙන රූපේ කියන්නේ පාලියෙන් බහුවචන. ඇයි චක්කුට ඒක වචනයක් දැම්මේ ඇයි රූපවලට බහුවචනයක් දැම්මේ කියන එකක් මොනින් බලන කෙනෙකුට හිතන්න ඕන තැනක්. දැන් චක්කු කියන එක ඒක වචන රූපේ කියනකොට බහු වචන. මොකද්ද එතනින් හිතෙන්නේ? ඇහත් රූපත් ඇතිකල්ති. චක්කුංච පටිච්ච රූපේච. කියන්නේ ඇහැ ඇහැ මේ මේ ඒක වචන රූප කියන එක බහු වචන. ඒක නිකන් අදහසක් මේක. මගේ අදහසක් ඒ කියන්නේ ඇහැට රූප ගොඩක් පේන්න පුළුවන්. චක්කු කියන එක මේ දකින්න පුළුවන් ගතිය දකින්න පුළුවන් ගතිය නිසා නානා ප්‍රකාර රූප පේනවා නේද? අහන්න පුළුවන් ගතිය නිසා නානා ප්‍රකාර ශබ්ද අහනවා. හරි, ඒවයි නානත්වයක් තියෙනවා. එතකොට දැන් ඕකේ අපි විස්තර කළා. ඔන්න දැන් දැන් තේරුම් ගත්තනේ මේ අපි රූප ගැනවත් ශබ්ද ගැනවත් නෙවෙයි අපි මේ මූලික පැත්ත දෙන්න ඕන. ඇහැ කන නාසය වගේ ඒ පැත්ත මේ බේස් එක මොකක්ද නේද? ඒක එතකොට කන ගැන හොයනකොට තේරුම් ගන්න ඕන මේ අහන්න තියෙන හැකියාවක් නිසා තමයි ශබ්ද ඇහෙන්නේ. ශබ්දේ ඇහෙනකොට ඒ හැකියාව උපදිනවා නේද? අපි ගොඩක් වෙලාවට හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ශබ්ද නිසා කන උපදිනවා වගේ එකක්. ඇහෙන වෙලාවට කන උපදිනවා කියලානේ. ඒකට තේරුම් ගන්න ඕන මේ ඇහෙන වෙලාවට කන උපදිනවා නෙමෙයි. අහන්න පුළුවන් හැකියාව තියාගෙන ඉන්න හින්දා ශබ්ද ඇහෙනවා. ඒකට ශබ්දයක් ඇහෙන්නේ නැහැ කියන්නේ කනේ හැකියාවමයි. ශබ්දයක් ඇහෙනවා කියන්නේ කනේ හැකියාවමයි. ඒ කියන්නේ අහන්න තියෙන හැකියාව. ඒක පැහැදිලිද? ඒකට තමයි අර මේ මේ මොබයිල් ෆෝන් එකේ හැම උපමාව ගත්තේ. දැන් ෆෝන් එක ඕන් එකේ තියනවා කියන්නේ එක්ක කෝල් එකක් තියනවා එක්ක කෝල් එකක් නැහැ කියන දෙකම දැනගන්න ගතිය. ඒකට මේ කන ඕන් එකේ තියාගෙන ඉන්න හින්දා තමයි ශබ්ද තියනවා හෝ ශබ්ද නැහැ හෝ කියලා දැනගන්නේ. එකෙන ශබ්ද නැති වෙලාවෙත් අපේ කන වැඩ කරනවා. නැති ශබ්ද අහන්න. නැති ශබ්ද අහන්න කියන්නේ ශබ්ද නැති බව දැනගන්නවා කියන එක. ඒක ශබ්ද නැහැ කියන්නේ ශබ්දයක් උපද්දගෙන. ශබ්දයක් ඉපදුවා කියන්නේ කන තියෙනවා. කනත් ඉපදිලා. ශබ්ද තිබුණත් කන තියෙනවා, ශබ්ද නැති වුණත් කන තියෙනවා කියන අදහස මේ දෙන්නේ. එන අපේ ඉන්න තත්වය තමයි කනට පැවැත්මක් දීලා තියෙන්නේ. ඒ දෙයට කියව නිත්‍ය සංඥාවේ ඉන්නේ. මේක කිව්වහම පිළිගන්න කැමති නෑ. කන ඇතිවෙනවා නැතිවෙනවා කියන එකේ ඉන්නේ. ඇතිවෙනවා නැතිවෙනවා කියන එක ලෝකෙට අයිති කියන එක තේරුම් ගන්න. ලෝකෝත්තර දර්ශනේ නෙවෙයි. පැහැදිලිද ඒක?
අතුරු ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද? ඇහෙනවද?
ඔව් ඔව් අහන්න.
පොතෙන් එක්කකොට දැන් අපි පුතර්ජන විදිහට අපි පිළිගන්නවනි. දැන් අපිට බාහිර දෙයක් තියෙනවා අපේ ඇහැ තියෙන හින්දා අපිට ඒක සතර මහා භූත හරියම දකින්නවා කියලා. එතකොට දැන් අපි මං අහන්නේ මම ඔබ මම ගොඩක් අලුත් හින්දා දැන් ඔබතුමා දකින විදිහට දැන් අපි කියමු කවුරු හරි දැන් මහරහතන් වහන්සේ කෙනෙක් ඒ වගේ කෙනෙකුත් බාහිර දේවල් පේනවාද? ඒ කියන්නේ කොයි විදිහටද ඒ දේ වෙනස් වෙන්නේ? ඒ වෙනස මොකද්ද කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කර දෙනවද? එතකොට අපි මොකක්ද අරමුණු කරගෙනද යන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න.
ඒක දැන් රහතන් වහන්සේගේ මනස මොන වගේද කියන එක තේරුම් අපි ඉස්සෙල්ලා අපි ඉන්න තත්ත්වේ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට හිතෙන්නේ රහතන් වහන්සේටත් මේ ආයතන හය තියෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය මන. එහෙම නැත්නම් රහතන් වහන්සේටත් මේ ශරීරය තියෙනවා.
එහෙමයි.
ඒවා පාවිච්චි කළේ කොහොමද කියලානේ ඔය අහන්නේ.
එහෙමයි.
ඔව්. දැන් දහමේ පෙන්නනවා නේද ඔය ආයතන හයම අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා.
ඔව්. ඒත් ආයතන හය හයෙන් ගන්න දේවල් මනසේ ප්‍රොසෙස් කරන විදිහද කියන එකයි දැන් මට හිතෙන්නේ. ඒක රැලීමකින්ද ගැටීමකින්ද උපේක්ෂාවකින්ද ඒ දේවල් ගන්නේ කියන එකද එතන කතා කරන්නේ කියන එකයි මට පැහැදිලි නැත්තේ.
ඔව් දැන් ඇලීම හරි ගැටීම හරි ඒක කොහොමත් වැරදි කියලා දන්නවනේ.
ඔව් ඒක ඒක තේරෙනවා.
ඒක රහතන් වහන්සේට තියෙන්න බෑනේ නේද?
තියෙන්න බෑ.
ඔව්. දැන් එතකොට අපිට ඉතුරු වෙන්නේ උපේක්ෂාව.
උපේක්ෂාව.
රහතන් වහන්සේ උපේක්ෂාවෙන් ඉන්නේ නැති කියලානේ හිතෙන්නේ. ඇලීමෙන් හරි ගැටීමෙන් හරි කියන්නේ නේ නේද? එතකොට අපිට ඉතුරු වෙන්නේ උපේක්ෂාවනේ.
උපේක්ෂාව.
ඔව්. උපේක්ෂාවේ අවිද්‍යා ප්‍රත්‍ය තියනවා නේද? අවිද්‍යා අනුස්සය. ඒක බලන්න.
අහලා තියෙනවා.
ඔව් චුල්ල වේදල්ල සූත්‍රය බලන්න ඔය වේදනා ගැන කියන ප්‍රශ්න කරන කොටසේ තවත් තැන් තියෙනවා. හා උපේක්ෂාවේ තියෙන අවිද්‍යානුසය. හා හරි.
ඔව්
එතකොට අපි දැනට ඔය රහතන් වහන්සේ උපේක්ෂාවෙන් ඉන්නේ නැති කියන්නේ ඒක අවිද්‍යාව මත අපි කියන දෙයක්. තේරෙනවා.
අහහා
එතකොට ඊටත් වඩා වෙනස් තත්වයක් කියන එක විතරයි දැනට හිතා ගන්න පුළුවන් ඒක අනුමාන වශයෙන් ආ ඉතුරු ටික රහත් වුණ දවසක අත්දකින්න පුළුවන්.
දැන් වත තියෙන පාශ්වය තමයි දැන් එතකොට ඉස්සරහින් Tamanට ඉස්සරහින් ගලක් හරි මොනා හරි දෙයක් තියෙනවා නම් බාධකයක් ඒ දේ දකින්නව නේද?
ඒ දේද දකින්නේ කියන එක හොයන්න.
දැන්
අපි ඔව් හරි ගලක් තියනවා කියමුකෝ. හරිද?
ඔව්.
ඒ ගලක් තියෙන බව දැනගත්තේ කොහොමද කියලා බලන්නකො පොඩ්ඩක්. එහෙන් දැකලාද, කණෙන් අහලාද, අල්ලලා බලලාද, රස බලලාද ඔය ආයතන හයින්නේ අපිට දැනගන්න පුළුවන්.
එහෙමයි. අරගෙන මනසින් ප්‍රොසෙස් කරලා මොකක් හරි මනසින් ඒ ගැන දැනගෙන නේද?
ඔව්. ඉතින් ওই ටික තේරුම් ගන්න තමයි අර උපමා දුන්නේ වතුරේ හදන බල්ලා, එළියේ ඉන්න කපුටා. එතකොට ආයතන මුලා වෙන්නේ නේද? බාහිර යමක් බාර ගන්න.
එහෙමයි. ඔව්. යාත් අපි ඒවත් ආයතන වලින් ඒ දේ මොකක් හරි සෙන්ස් කරන හින්දා තමයි ඒ දේ අපි බාර ගන්න. ඔව් ඒක හරි.
ඔව්. ඔන්න ඔක තේරුම් ගන්නකම් එතනින් එහාට කතා කරන්න අමාරුයි. ඒ කියන්නේ අපි ලෝකෙට අහු වෙලා කතා කරන්නේ. ලෝකෝත්තර දර්ශනීයට යන්න නම් ඔතන තේරුම් ගන්න ඕන. හරි. ඒක උපමාවෙන් ගත්තොත් මෙහෙමයි. දැන් ඔන්න බල්ලා දැඩි විශ්වාසකනේ ඉන්නේ එළියේ ඉන්න බල්ලෙක් පේනවා කියලා.
එහෙමයි.
එතකොට එයා ඇවිල්ලා අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන් අර වතුරේ ඉන්න බල්ල මොන වගේද? උසර බල්ලෙක්ද? ඈ නැත්තම් හොඳ බල්ලෙක්ද? එක එක විස්තර අහන්න පුළුවන් නේද?
ඔව්.
එතකොට අන්න ඒ වගේ නේද? අපි දැන් ඔය එළියේ තියෙන ගලක් ගැන අහන විස්තර ටික. තේරුණාද මේ කියන එක? දැන් අපි ආයතන මුලාවෙන් එළිය දෙයක් පනෝගෙන ඒක ගැන අහනවා විස්තර. ඒතර බල්ලා ආයතන මුලාවෙන් වතුරේ බල්ලෙක් පනෝගෙන ඌ ගැන විස්තර අහනවා. ඔය දෙකම එක වගේ නේද?
එහෙම හිතන්න පුළුවන්. ඒ වුණාට එතන දෙයක් තියෙනවා කියලා දැන් ඒක තව කෙනෙකුටත් පේනවනේ. තව මට විතරක් නෙමෙයිනේ මේ විදිහටම දකින්නේ.
ඔය ප්‍රශ්නේ තමයි මම මුලින්ම මතු කළේ. ඒ ප්‍රශ්නේ කොහොම හරි මගහැරුණා මං හිතන්නේ. හැමෝටම එක වගේ පේන්නේ ඇයි යෝක බොරුවක් නා
අන්න ඒක තමයි මටත් තියෙන්නේ දැන් අපිට ඒක යන චිත්‍රයක් අඳින්න කියලා කිව්වොත් ඒක දිහා බලාගෙන අපිට අනිත් අයගේ හිත් වේවු නැති වුණාට බොහෝ දෙනෙක් අඳින්නේ ඒ විදිහට කියලා හිතනවනේ
ඔව් අපි බල්ලෝ රංචුවකට කිව්වොත් ඔය වතුරේ ඉන්න බල්ලා අඳින්න කියලා ඒ චිත්‍ර ටිකක් එක වගේ වෙයි නේද?
ඔව් එහෙම වෙනවා. දැන් මට ඕක මනසේ ඇතුලේ තියෙන ක්‍රියාවලියක් කියලා හිතාගන්න පුළුවන්. ඒ වුණාට මට කොහොම හරි හිතන්න අමාරුයි. එළියේ තියෙන දැන් අපි මේ හිණයක් දකින්නවා කියන තේ තාම මට ඒ මට ඇත්තමිනේ ඒක මට තේරිලා නැහැ. ඒක මට පිළිගන්න තාම හිතෙන්නේ නැහැ වගේ දෙයක් තියෙනවා.
ඔව් ඒක එහෙමම තමයි. ඒක තමයි මේ ලෝකයට ඇත්ත අරිදර්ශනේ බොරු වෙනවා කියන්නේ.
ඒක තමයි. ඒක තමයි මට දැන් අර පැහැදිලි කරගන්න ඕනේ දැන් අපි දැන් රහතන් වහන්සේ කෙනෙකුටවත් ඉස්සරහින් ගලක් තියෙනකොට ඒක මග ඇරලා යනවා නේද? ඒක දැන් අර ඒකයි මං
ඒ රහතන් වහන්සේ ගැන හිතන්න හදිස්සි වෙන්න එපා. මොකද අපි රහතන් වහන්සේ ගැන හිතන්නේත් අපි දැනට ඉන්න මට්ටමේ.
ඒ කියන්නේ
දැන් බල්ලා රහතන් වහන්සේ ගැන හිතුවොත් හිතන්නේ අර වතුරේ ඉන්න බල්ලා විශ්වාස කරන මට්ටමෙන්නේ. ඒ වගේ තමයි අපි ආයතන මුලාවේ ඉඳන් රහතන් වහන්සේ ගැන හිතන්නේත් ඒ මුලාවෙන්. ලෝකෙට අයිති දේවල් දාගෙන හිතන්නේ.
එහෙම එහෙම වෙන්න පුළුවන්. ඒක තමයි මට දැන් අර තේරුම් ගන්න මොකද්ද දැන් මම ඉන්නේ මුලාවකමද කියන එක මට තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ.
අන්න හරි. දැන් ඕක මේ මං කියන එකක් නෙමෙයි අර ඉස්සෙල්ලා මතු කළා වගේ මේවා ත්‍රිපිටකේ තියෙන ඒවා. මූලපරියාය සූත්‍රය ඔක හොඳට තියෙනවා. අපි මේ පටවිය කියන එක මඤ්ඤණා කරනවා. ඒක විතරක් නෙමෙයි නිවන කියන එකත් මඤ්ඤණා කරනවා. අඥා කියන්නේ ඉතින් අපිට හිතන විදිහට නිවන ගැන හිතාගෙන ඉන්නවා.
අපි හැමදේම අපිට දැනෙන විදිහට ගන්න උත්සාහ කරනවානේ.
අන්න හරි. එතකොට ඒකෙන් උත්තර හෙව්වට උත්තර හම්බ වෙන්නේ නැහැ. අපි තව තව මුලා වෙනවා විතරයි. එහෙනම් රහතන් වහන්සේ ගැන හොයන එකට හදිස්සි වෙන්න එපා. ඉස්සෙල්ලා අපේ මේ ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ. අපි ඉන්න මුලාවන් ටික නැති කරගන්න. එතකොට ඔය
ප්‍රශ්න මගේ හිත කන්වින්ස් කරගන්නත් ඕනේ නේ. දැන් මේ කොමද හරි මාර්ගය කියන එක දැන් ඒකත් මම ස්ට්‍රගල් කරනවා.
ඔව් ඒක හරි. ඔව් ඒක හොයන්න ඕන. හරි අන්දව මොකක්වත් කරන්න ඕනේ නැහැ.
ඒක තමයි.
ඒක තමයි මේ ධර්ම සාකච්ඡා හැම උදව් වෙන්නේ. එතකොට
ඒක වැදගත්.
ඔව් ඔව් එහෙම මේ මේ ඒ සැක තියා ගන්න අවශ්‍ය නැහැ. හැබැයි වැඩේ තියෙන්නේ අපි සැක කළත් නැතත් නිවන මොන වගේද කියලා දැනට හොයන්නේ මඤ්ඤණාවක් තුලමයි. ඒක නැති වෙන්නේ අඩු ගානේ සත්‍ය ඥානය එන්න ඕනේ. චතුරාර්ය සත්‍ය. ඒකට චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය නේද?
සම්මාදිට්ඨිය.
ඔව් එතකොට සම්මාදිට්ඨියේ ඥාන හතරක් තියෙනවානේ. මොනවාද ඥාන හතර? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. අයං උච්චති සම්මාදිට්ඨි. මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා.
එහෙමයි.
ඒ එතන ඥාන හතරේ එකක් තමයි නිරෝධේ ඥානෙ. එතකොට අපි නිරෝධ කියලා හිතන එකයි ඥානයයි දෙකක්. දැනට දැන් හිතා ගන්න නිරෝධය කියන්නේ අනුත්පාද ප්‍රතිලා නැති ගතිය. ඒක අර උපමාවෙන් දැනට හිතා ගන්නකොට දැන් බල්ලට බල්ලෙක් ඉපදිලා අපට උපදින්නම නැහැ නේද? උපදින්න බැහැ නේද?
බැහැ. ඒ කියන්නේ දැන් බල්ලගෙත් ඒ කියන්නේ ආගෙත් මනසට මේක මානසික ක්‍රියාවලියක්ද මේ කිය අපි කතා කරන්නේ කියන එක තමයි මට තියෙන හැඟීම.
ඒක තමයි මං කිව්වේ උපමාවේ අදහස ගන්න කියලා.
ආහා.
උපමාවේ විස්තර හොයන්න ගියොත් උපමාවේ අදහස ඉන්නේ.
ඔව් ඔව්.
දැන් බල්ලා තව බල්ලෙක්ව පිළි අරන් ඉන්නේ.
පිළි අරන් ඉන්නේ.
ඔව්. ඒ කියන්නේ යා උපද්දගෙන නේ. දැන් අපිට අපට උපදිනාද මේ උපමාවේදී වතුරේ බල්ලෙක්ව. හට ගන්නම බෑ නේද?
ඇත්ත බල්ලෙක් ඉන්නවා කියලා හිතෙන්නම නෑ.
ඇත්ත තියා බොරු බල්ලෙක් ඉන්නවා කියලාවත් හිතෙන්නේ.
ඒ කියන්නේ ප්‍රතිබිම්බයක් පේනවා කියන එකනේ.
අපි දරා ගන්නවා ප්‍රතිබිම්බේ කියලා. හැබැයි ප්‍රතිබිම්බේ තියනවා කියලා දැනගන්නෙත් මතක තියාගන්න මේ ආයතන මුලා වෙන්නේ නෑ. ඒකයි මේ උපමාවේ අදහස විතරක් ගන්න දැන් මම. බල්ලා තව සතර මහා ධාතු බල්ලෙක් ඉන්නවා කියන එක විතරක් ගන්නකෝ. ඒක හැදුන විස්තර හොයන එක නෙවෙයි. එහෙමම අර උපමාවේ අදහස ගන්න බෑ. මේක උපමාව ගන්නේ නොදන්නකම මෝඩකම තියෙන කෙනාට තියෙන தත්ත්වෙයි මෝඩකම දුරුණ මෝඩකම නොයදෙන මනසට තියෙන தත්ත්වෙයි. එහෙනම් මේ ඇතිකල්ලි මේ වෙයි මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන එක. ඒ අදහස ගන්න. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අස්සති ඉදං නහෝති කියන ධර්මතාවය තේරුම් ගන්න. හරි. ඒක ඩීටේල් ගන්න ගියොත් ඊට වඩා වෙනස් වෙනස් විදිහට ඔක දකින්න පුළුවන්. ඒ විදිහට උපමාව ගන්න ඕන. මං තව ටිකක් කිව්වොත් දැන් අපි ඔක විස්තර කරන්න ගියොත් අපි දන්නවා එතන වතුර තියෙනවා, වතුරේ ඡායාවක් වැටිලා. ආ බල්ලා ඒව දන්නේ නැහැ. ඔහොම යනවනේ.
ඔව් එහෙමයි.
ඒ මට්ටමට යන්න ගියොත් දැන් අපි වතුර තියෙන බව දැනගත්තේ කොහොමද කියලාත් අපිට හොයන්න වෙනවා.
ඔව් එතන ගොඩක් දේවල් අදහස
ආයතනේ මොකක් හරි තැනෙව්වනම් ආයතන මුලා වෙන්නේ. ඔක තව ගැඹුරට ගියොත් පටවිය හරි ආපෝ හරි ඒ ජෝ වායෝ මොකක් හරි තියනවා කියලා අපි දැනගන්නවා. අන්න ඒකත් මඤ්ඤණාවක් කියලා මේ බුදුහාඳුරෝ පෙන්නලා දෙනවා. මේ ලෝකයා පටවියෙන් පටවිතෝ මඤ්ඤති. ඒක මූලපරියාය සූත්‍රේ තියෙනවා ටිකක් කියවලා බලන්න.
එහෙනම් තොන්තයි. ඔබට පාඩම් පින්
තෙරුවන් සරණයි. ඒකේ මම මේ මතක් කරන්න ඕන අර නිරෝධේ ඥානය කියන එක හරි වැදගත් කියන එක. අනුත්පාද බව. හටගෙන නැති ස්වභාවයක් මෝඩකම මත උපද්දනවා. අපි ඉන්නේ මෝඩකම මත උපද්දගෙන. දැයි කාට හරි තව අහන්න දෙයක් තියෙනවද?
එතකොට මහත්තයා මේ මේක මේ හිතේ දැන් එහෙමනම් අද බල්ලගේ හිතේ තමයි තිබ්බේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට හිතේ තියෙන මුලාව කොහොමද අපි දකින්නේ?
ඔව් එතන තමයි අර දැන් ඉනස්මින් සති ඉදං හෝති කියනකොට එතන තියෙනවා මේ ඇතිකල්ලි මේ වෙයි කියලා. මේ ඇතිකල්ලි ඒ වෙයි නෙවෙයි. නේද? දැන් අපිට හිතන්නේ බල්ලගේ මෝඩකම තියෙන හින්දා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලානේ. ඇත්තටම උතන වෙන්නේ බල්ලගේ මෝඩකම. මෝඩකම යෙදෙන තැනම නේද බල්ලෙක් හටගෙන තියෙන්නේ. යෙදෙන තැනමයි අවිද්‍යාවෙන් උපදින දේ උපදිනානම් උපදින්නේ.
එහෙමයි.
ඒකට ඒ වතුරේ ඉන්න ස්වභාවයක් නෙමෙයි මේ මේ හිතේ හදපු මනසට පේන ස්වභාවයක් නේ.
එහෙමයි.
ඒක මනස කියන එකයි බල්ලයි වෙන් කරන්න බැහැනේ.
බැහැ.
ඔව්. එතකොට අර මේ ඇතිකල්ලි මේ වේ කියන පැත්ත පේනව නේද?
ඔව්. එතකොට එතන බල්ලගේ මෝඩකම තියෙනකන් වතුරේ බල්ලෙක් විද්‍යාමාන වෙනවා.
ඔව්. වතුරේ බල්ලෙක් කිව්වට හිත තේ නේද විද්‍යමාන වෙන්නේ.
ඔව් වතුරේ බල්ලෙක් ඉන්නවා වගේ පේනවා. නමුත් ඇත්තටම අර අනුවනකම නිසා බල්ලගේ හිතේම තමයි මේ தත්ත්වය ඇති වෙන්නේ.
අන්න හරි. ඒතකොට හිතම නේද පෙන්වන්නේ මෙන්න.
එහෙමයි.
ඒකට ඒකත් අවිද්‍යාව ප්‍රත්‍යයමයි.
එහෙමයි.
ඒකට මනස කියන එකත් අවිද්‍යාව ප්‍රත්‍යයමයි. දැන් හිතේ හැදෙනවා කිව්වට ඊළඟට අහන්න වෙනවනේ හිත කොහෙද තියෙන්නේ කියලා.
එහෙමයි.
ඒකට හිත කියන එකත් මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්ම හැදුන එකක්.
එහෙමයි.
වෙන වගේම ඇහැ කන නාසය වගේම හිත කියන එකත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්මයි.
එහෙමයි.
ආයතනෙම අවිද්‍යාව ප්‍රත්‍යයෙන්.
එහෙමයි.
එතකොට ඉතුරු ටික නැතුව මනස සුද්ධ කරනවා කියන එකක් නෙවෙයි මේ. මනසත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්.
එහෙමයි.
ඒකට මේ මොකක් හරි රූපමය ස්වභාවයක් ඇති වුණා නම් ඒක අවිද්‍යාව ප්‍රත්‍යයෙන්මයි. රූපමය ස්වභාවයක් කියන්නේම ආයතන 6මයි. ඇහෙන් දකින්න පුළුවන් ගතිය, අල්ලලා බලන්න පුළුවන් ගතිය නේද? ගන්ධ සුවඳ බලන්න ගතිය, රස බලන්න පුළුවන් ගතිය. ඒ ගති ටිකමයි ඇත්තටම. ඒකයි මං කිව්වේ ඒ රූපේ කියන පැත්තෙන් නෙමෙයි, මෙන්න මේ ගති පැත්තෙන් හෙව්වොත් ආයතන පැත්තෙන්, මේ ඉන්ද්‍රිය පැත්තෙන්. චක්කු ඉන්ද්‍රිය, ඒ කියන්නේ දැකීමේ හැකියාව තියෙනකන් එක එක රූප පේනවා. ඇසීමේ හැකියාව තියෙනකන් එක එක ශබ්ද ඇහෙනවා. හරි.
එහෙමයි.
ඒකයි අර මං අර මදුපින්ඩක එකෙත් මතක් කළේ චක්කුන් කියනකොට ඒක වචන පටිච්ච රූපේච බහුවචන.
එහෙමයි.
ඒ දකින්න පුළුවන් ගතිය කියන එක තියෙනකන් රූප ඕන තරම් දකින්න පුළුවන්.
එහෙමයි.
හැබැයි ඒවා එළියේ තියෙන ඒවා නෙමෙයි, මේ හැකියාව නිසාම මෝඩකමට උපද්දන ඒවා. ඇහත් මොඩකමට නම් ඉපදුනේ, අවිද්‍යාවෙන් නම් ඉපදුනේ. ඒ ඇහෙන් දකින්න ඒව ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැ නේද? කොහොමත් මොඩකමට
නේ. එහෙම.
හරි.
එහෙම දැන් ඒක පොඩ්ඩක් කරගෙන මේ පොඩි තර්කේට වගේ තේරෙනවා නේද? ඒක හරියටම තේරෙන්නේ නැහැ. අනිශ්චිතය තියෙන අවුල.
ඒක තමයි මේවා ඉතින් හොඳට විමසන්න ඕන.
එහෙමයි.
අවුලක් තියනවා කියන එක දැනෙනවා නම් ඇති.
එහෙමයි, අවුලක් නම් තියනවා වගේ තමයි. ඔලත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ.
එහෙම දැනෙන ගතියත් ඒක ප්‍රඥාවක්.
එහෙමයි. දැන් මේක අපේ හිතේ සකස් වෙනවා කියන එක ගොඩක් අර මේ අර හුණගේ උපමාවෙනුත් ඒක පැහැදිලි වෙනවා. මේක හිතේම තමයි සකස් වෙන්නේ කියලා. කියන්නේ දැන් අර ශබ්දය, දැන් ශබ්දේ හුණෙක් වෙන්න ඇත්තටම නැත්නම් හේතුවක් නැහැනේ. හිතම ක්‍රියාන්වල වෙලා මේක එහෙම වෙන්නේ. එතකොට දැන් හැගත්තාම ඇහත් වර්ණ සටහනක් විතරක් එන්න පුළුවන් තැනක හුණෙක් වෙන්න ඒක හිතම තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට වර්ණ සටහනත් අපිට කෙලින්ම එළියෙන් එනවා කියලා කියන්නත් බැහැනේ. යම්කිසි මාකාරි පත්‍යක් තියෙන බව පේනවා. නමුත් ඒක අර ඒක ගැටයක්, ගැටයකින් මනසේ නිර්මාණය වෙන ගතියක් තමයි පේන්නේ.
ඔව්.
ඒක නාම රූප ගැටයක්වත් ගැන කියන්න පුළුවන් අපිට.
ඔව්. මම බලාගෙන යනකොට ඊළඟට ප්‍රශ්නේ ඉන්නේ මේ හිත කොහෙද තියෙන්නේ?
එහෙමයි.
එතෙන්දි තමයි හිතත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන එක අහු වෙනවා ඒක බලනකොට.
එහෙමයි. හිත තියෙන තැන පණවන්න බෑනේ. අර ශරීරය ඇතුලේ තියනවා කියලා හිතෙනවා. ඒතර ශරීරයේ කියන එකත් ඔය හිත විසින්ම දැනගන්න දෙයක් නෙවෙයි. ආයතන ආයතම ආයතන හය විසින්මනේ එක්කමනේ ආයතන හයෙන්මනේ ශරීරයත් පැනෙන්නේ.
ඔව්. ඒකට ආයතන වලින්ම තමයි හිත තියනවා කියලාත් පනවලා තියෙන්නේ.
එහෙමයි.
ඒකට ඒ රසී ඔය දැන් ආයතන ප්‍රවත්මක් තියෙන්නේ අවිද්‍යාව මතම.
එහෙමයි.
දකාට හරි තව අහන්න දෙයක් තියෙනවා.
ඔව් මේ රවි මහත්තයා දැන් අපේ හිත පිළිබඳව දැන් අතරම අපිට අර අපේ නිකන් හිත පිළිබඳව හිතේ ඇති වෙනවනේ මේ අදහසක් දැන් අය අනිත් ආයතන වල ඒවා භුක්ති විඳින්නේ හිත කියන එකේ එතකොට අපිට නිකන් සංකල්පයක් ඇති වෙලා තියෙනවා මේ දැන් සිත කියන එක නිකන් මේ සෙන්සර් බොක්ස් එකක් වගේ අන්න එහෙම අපේ නිකන් දැන් ඒක මන ආයතනය දැන් අපිටම චක් ආයතනෙන් යම් දෙයක් තමයි මන ආයතනෙන් හදනවා කියලා කිව්වා. අත්‍යවම බැලුවාම මේ සිත කියන එක දැන් අර සාති භික්ෂුවට බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ වගේ එතනත් අත්‍යවම සෙන්ට්‍රල් මේකක් නෙමෙයි. ඒකත් අර ආයතනය විසින්ම දැන් චක්කු විඥාන කියන එකම නේද ඔය අපි දැන් සිත මන ආයතනය කියලා කියන්නේ නේද? ඒක චුට්ටක් ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ඕක උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රෙත් ඉතින් විස්තර වෙනවා මේ ඉන්ද්‍රිය පහට අරමුණු භුක්ති විඳින්න බෑ කවුද මේගොල්ලන්ට පිළිසරණ කියලා නේ අහන්නේ.
ඔව්.
ඒකට කියනවා නැස කියලා.
ඔව්.
හරි.
ඔව්.
ඉතින් ඒ මට්ටමෙන් අපිට ගන්න පුළුවන් අර දැන් ආයතන පහක ප්‍රවැත්මක් නැහැ මේ මනස යෙදුනේ නැත්තම්.
ඔව්.
හැබැයි එතනින් නවතින්නේ නැහනේ. ඊළඟට මනසට පිළිසරණ කවුද? සතිය.
ඔව්. සතිය.
ඊට පිළිසරණ විමුක්තිය. විමුක්තියට පිළිසරණ නිවන. ඔය විදිහටනේ යන්නේ.
ඔව්. දැන් අර ඒ පිළිසරණ කියපුවා අපේ හිතේ සාමාන්‍ය සිත පිළිබඳ තියෙන දැන් නිකන් සෙන්ට්‍රල් මේවක අර චක්කු විඥාන කියන්නේ එතන ඒකම නේද සිත කියලා දැන් චක්කුංච පරිච්ඡ රූපේ චුප්පරි චක්කු විඥානං කියලා කියන්නේම ඒකම නේද දැන් ඔය සිත කියන්නේ. ඒකට සිත කියන්නේ ඒක මේ ඩෙරිවේෂන් සෙකන්ඩරි ඩෙරිවේටිව් ඒකත් අරකි ප්‍රතිඵලයක් හැටියට ප්‍රතිඋපන්නව හටගත් ඒ මොහොතේ හටගත් එකක් නේද.
ඒ මොහොතේ හට ගන්න එක නෙමෙයි පච්චුප්පන්න කියන්නේ.
ඔව් ඔව් දැන් ඔව් දැන් අපි ඒවත් ඒක සම්පූර්ණ අර අර අරකේ කියන්නේ ප්‍රත්‍යයන්ගෙනුපන්
කියන්නේ.
ඔව් ඔව් ඒකට දැන් අපේ සාමාන්‍ය මේ සමාවෙන්ද අපේ සාමාන්‍ය අර හිතේ මේකක් කියලා දැන් මේ විඥානයේ කියන එක දැන් ඔය නිකම් මයිග්‍රේට් වෙනකොට දැන් අපි අර හේතුන්ගෙන් හටගන්න දෙයක්. එදේ හේතුප්‍රත්‍යයෙන් හටගන්න කියනකොට දැන් මේක කොහොමද මේක ඇත්තටම දැන් ඔය මේක ටිකක් කියන්නේ ගොඩක්
නේ සම්මුඛ.
ඔව්
දැන් අපි දන්නේ විඥාන 6යිනේ.
ඔව්
ආයතන 6ට විඥාන 6.
ඔව්
නේද. එතකොට මේ විඥානයත් එක විඥානයක් අනිත් විඥානත් විඥානය. විඥාන කියන්නේ සාමාන්‍ය අදහස ගත්තොත් මේ දැනගන්න ගතියටනේ අපි විඥානය කියලා නමක් දෙන්නේ
කියලා කියන්නේ. ඔව්.
හරි. ඒ දැනගන්න කිය එන්න පුළුවන් ආයතන 6 හරහම. ඕනේ.
දැන් මෙහෙම දැන් අතරම දැන් චක්කු විඥා දැන් චක්කු විඥාන කියලා කියන එතන සිත හට ගැනීම. එතකොට මනෝ විඥාන කියන්නේ මනසයි අරමුණයි එකතු වෙලා තේ හට ගන්න මේ අවස්ථාව නේද. එතකොට ඇත්තටම මේ සෙන්ට්‍රල් මේ අනිත් පහත් එක්ක කනෙක්ට් වෙච්ච තව එකක් නැහැ. ඒ ආයතනත් එක්ක ඒ වෙලාවේ මේ හට ගැනීමක් තියෙන. ඒ වෙලාව කියන ප්‍රත්‍යයෙන් තමයි ඒ ප්‍රත්‍යයෙන් නේද. ඔව්
ඔව්. එතකොට ඒ විඥාණය කියන ගතියම තමයි අපිට ඔය සිත කියලා ගන්න
වෙන්නේ. ඔව්.
ඔබතුමා කියන එක හරිය. ඒ කියන්නේ චක්කු විඥාන මට්ටමේ සිත තියෙනවා. මනෝ විඥාන මට්ටමේ විතරක් නෙවෙයි. කියන එකනේ කියන්න හදන්නේ.
ඔව්.
ඒත් මේ ලංකේ ඒ දැනගන්න ගතිය. හරි. ඇහැ නිසා දැනගන්න ගතියක් තියෙනවා, කන නිසා දැනගන්න ගතියක් තියෙනවා. ඒ වගේ හිතන්න පුළුවන්. ඒ දැනගන්න ගතිය තමයි විඥාණය
කියන්නේ. ඔව්.
ප්‍රශ්නේ තියෙන්නේ මේ දැනගන්න ගතිය. අපි දැනුවත් වෙන්නේ විඥාණය කියන්නේ මායාකාරයනේ උපමා කරන්නේ.
ඔව්.
මායෝපංච විඥාන.
ඔව්.
එතකොට ඒ දැනගන්න ස්වභාවයමයි, ඒ කියන්නේ විඥාණයම මේ මායාකාරී ගතිය.
ඔව්.
දැන් අපිට ඔක ඇත්ත වෙලා
තියෙන්නේ. ඔව්. ඒ එතකොට ඒ ප්‍රත්‍යයන්ගෙන් උපදින දෙයක් තුල කොහොමද දැන් කොහොමද පෙර දෙයක් ඔය තුල තියෙන්නේ? දැන් අපිට දැන් අතරම අපි කිය
ඒ ප්‍රත්‍යයන්ගෙන් උපදින කියනකොටම දැන් ඒක තමයි අර මූලික ගතියම අල්ලන්න ඕන කියන්නේ. දැන් ඇහැ නිසා දැනගන්නවා කියන එකේම අර විස්තර ටික දාන එකට නිය ඔය පෙර ඇසුරයි අරව මේවන්නේ. මොකද්ද ඕකේ ස්වභාවය? මං අර අර පොඩි ළමයා ගන්න එදා උපන් පොඩි ළමෙක් ගත්තත් අදරුවා.
ඔව්.
එයාටත් තියෙනවා මොකද්ද ඕකේ කියන ගතිය.
හරි.
ඒකේ විස්තර තමයි ඔය මේ පස්සේ පස්සේ එකතු කළා කියලා අපි දාගන්න හදන්නේ. ඒ විස්තර ටික නැති වුණත් දැන් අපි කපුටා කියන විස්තරේ නැති වුණත් මොකද්ද ඕ කියන එක තියෙනවනේ.
ආහා. දැන් ඒකවල ඩේටා ඔය ඩේටා උන්ට එන්නේ ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ඇසයි රූපයේ චක්කු විඤ්ඤාණය. ඒතර ඇසට සම්බන්ධ සිත ඒ මොහොතේ ඒ ප්‍රත්‍යයන්ගෙන් උපන්නා වගේ. එතකොට මේකට කොහොමද අනිත් ඩේටා දැන් දැන් අපිට අපින පෙරෑසුර කියන එක කොහොමද ඒතන්ට
ඔය ඒ පෙරෑසුර ඕන් නැහැ ඇත්තටම. ඒකයි මේ කියන්න හදන්නේ. අපිට හිත පෙරෑසුර කියලා
ඔව්
ලදරුවට පෙරෑසුරක් නැහෙනේ.
ඔව්
ඒ යාටත් ලෝකේ හැදෙනවා. ලෝකේම තමයි ඉන්නේ. හැදෙනව නෙමෙයි ආයතන හය කියන්නේ ලෝකෙ.
ඔව්.
හරි. ඉතින් ඒකේ වෙනස වෙන්නේ එයාට අර අපි දාන දැන් අපි හිතමු භාෂාවක වචන එයාට නේද භාෂාව ඉගෙන ගත්තු එකන්නේ. හැබැයි මොකද්ද කියන ගතිය එයාට තියෙනවා.
ඔව්.
අපේ වෙනස තියෙන්නේ මොකද්ද කියන ගතියට අපි ඉතින් තව වැඩි විස්තර ටිකක් එකතු කරලා කියනවා. නමක් දාලා කියනවා. හරි.
දැන් උතන්ට ඔබතන්ට කොහොමද පුබ්බේ නිවාස අනුසඤ්ඤාන වගේ එකක් දැන් පෙර විසුද්ධි පිළිවෙල يعني ස්කන්ධ. එතකොට ඒ data මේකක් තියෙනවනේ chain එකක් කොහෙන් හරි. ඒක කොහොමද මේ මොහොතට කනෙක් වෙන්නේ?
ඈ ඒ chain එකක් නෙමෙයි ඒකත් ඒ මතක් කරගැනීම හැකියාව. හැබැයි දැන් අර ඥානෙකුත් තියෙනවනේ නේ ඥාන 77 ගත්තහම.
ඔව්.
ඒ රාත්‍යාව නිසා පෙර සංකාර වුණා.
ඔව්.
හරි.
ඔව්.
මේ මොහොතේ අවිද්‍යාවෙන් මේ මොහොතේ සංකාර, අනාගතයේ අවිද්‍යාවෙන් අනාගතයේ සංකාර. ඒකට යටත් ඒ සිද්ධ වුණ දේවල් මේ කියන්න පුළුවන්. හරි.
ඔව්.
එතකොට ඒක කොච්චර දුරට බලන්න පුළුවන්ද කියන එක ඉතින් වෙනස් වෙනවා. දැන් බුදු කෙනෙකුට තමයි ඒකේ නේද ලොකුම හැකියාව තියෙන්නේ. ඒ පෙර අවිද්‍යාවෙන් මෙන්න මෙහෙම දේවල් සිද්ධ වුණා කියන එක. ඒක අවිද්‍යාව නොකිය ඉතින් කියනවා ලෝකෙට වෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා.
ඔව්. එතකොට ඒකත් ඒ අවිද්‍යාව තුලමද ඒක
ඒ දැන් ඔක්කොම. ඔව්. නෑ දැන් අතීතයේ අවිද්‍යාව නිසා මෙහෙම වුණා කියනකොට දැන් අවිද්‍යාව කියලා කියන්නේ
නෑනේ. නෑනේ. ඔව්.
ඒක අවිද්‍යාවෙන් නෙවෙයි. ඥානය කියන්නේ ඒක විද්‍යාවෙන් නෙවෙයි.
ඔව්.
එතකොට අපිට එහෙම හිතන්නකෝ අපි දැන් අන බල්ලගේ මෝඩකමට වතුරේ බල්ලෙක් හදාගෙන කියලා අපිට කියන්න පුළුවන් නේ. ඒක අපේ අවිද්‍යාවද? නෑනේ. ඒ අවිද්‍යාව නිසා මෙහෙම වෙනවා කියලා කියන එක අවිද්‍යාව නෙවෙයි.
නෑ. ඔනේ දැන් බල්ලට ඒ මේවක දැන් යා අපිටම දැන් ස්මාර්ට් බල්ලෙක් ගැන හිතමුකෝ. මේ ඔය ජර්මන් ෂෙපර්ඩ් මොකක් කරයි බල්ලෙකුට ඒක ඒක ඒ ඒ බල්ලට පුළුවන්කම තිබුණා නම් මේක අපි අපි අපිට තේරෙන විදිහට තේරෙන්නේ. දැන් ඔන්න එතන එතන යම් කිසි වෙනසක් තියෙනවානේ. නේ?
දැන් බල්ලෝ එලා තමයි ඉන්නේ. බල්ලා රැවටුණාට අපි රැවටෙන්නේ නැහැ.
නෑ මං කියුවේ දැන් දැන් අපි තුම කොහොමද මේ මේ මෙයාට මේ ඩේටා දැන් එක්කෙනෙක් ඔතන රැවටෙන්නයි තව කෙනෙක් නොරැවටෙන්නයි මේ මොකක් හරි දැන් ඩේටා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.
ඔබතුම අහන්නේ රහතන් වහන්සේගේ මට්ටමද? අපි රැවටෙනවා රහතන් වහන්සේ රැවටෙන්නේ නැහැ කියන මට්ටමද අහන්නේ? නැත්නම් අවිද්‍යාව දෙන්නේද?
ඕ නෑ මම මම අහන්නේ අතරම අර දැන් මූලික වශයෙන්ම අතන දැන් අපිට අවිද්‍යාවටනේ මේ මේක එකතු වෙන්නේ මේ මේ නොදන්නකම මෝඩකම නිසාම තමයි මේ ඒතර යම්කිසි කෙනෙකුට නිරෝධේ ඥානය තියෙනවා නම් එයාට මේක අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවනේ.
එතකොට ඥානය තියෙනවා.
ඔව්. එතකොට යම්කිසි කෙනෙකුට ඒක නොවෙන්නේ ඒගොල්ලේ මොකක් හරි ක්‍රමයකින් අර දැන් මෙයා මේක රැස් කරගෙන රැස් කරන ක්‍රමේ වෙනසක් තියෙන්න ඕනේ. ඒ ප්‍රොසෙස් එකේ වෙනසක් කියලා අපි සාමාන්‍යයෙන් කියමුකෝ. නේද? එතකොට
ඒකේ තමයි නෙමෙයි ඉතින් අවිද්‍යාව තියෙනකන් රැස් කරනවා කර්ම කරනවානේ.
ඔව්. අනේක තමයි. දැන් මට මේ කියන්නේ මම අහන්නේ මේක. දැන් ඔය ඔක ට්‍රාන්ස්මිට් වෙන්නේ කොහොමද මේ ඩේටා ටික කියලා. ඒක කරද්දි
ඔය ප්‍රශ්නේ නෑ ඉතින් අවිද්‍යාව තියෙනකම් සංකාරය තියෙනවා. ඈ තල්ලි මේ වෙයි. ඈ ඉමස්සෙන් සත්‍ය ඉඳන් හොති ඉමස්සෙන් අසත්‍ය ඉඳන් හොති. දැන්ට දාලා බලන්නකො.
හොඳමයි.
ගැන ඔය Nirodhe ඥානය එනකොට මේ මේ උපදිච්ච දෙයක්මයි. ඒ මොකක් කතා කරන්න ගියාම ඉතින් අහුවෙනවා දෙයක් කියනකොට ආය අහුවෙලා නේද කියලා අහන්න පුළුවන්. එහෙනම් මේ ඉතින් අදහසක්.
ඔව්.
Nirodha ස්වභාවය මෝඩකමට උපද්දගෙන.
හ්ම්.
තේරුම් ගත්තාම හරි.
හ්ම්. ඒ කියන්නේ දැන් ඒක ඕන අපිට මෙහෙම හිතමුද ඇත්තම පෙරත් මේ විදියට රැවටුණා. දැන් දැනුත් මේ විදියට මේ වෙන මේ ඥානයේ නොමැතිකම නිසා නේද?
ඔව්. දැන් ආයතන මුලාව තියනා නම් දැනුත් මේ විදියටම රැවටෙනවා.
ඔව්.
අතීත තුරු විදිහටම.
ඔව්.
ඔය මම තමයි අනාගතෙත් ඔය රැවටීම ඔහොමමයි. ඒකට ඥාන එනවා ඒකට. ඒක දකිනකොට ඒ නිරෝධේ ඥානෙ තිබුණොත් එහෙම අතීතය විද්‍යාවක් තිබුණා නම් ඔහොම වෙන්නේ නැහැ.
ඔව්
දැන් අවිද්‍යාව නැතිබුණා නම් ඔහොම වෙන්නේ නැහැ. අනාගතයේ අවිද්‍යාව නැවෙ දුනත් ඔහොම වෙන්නේ නැහැ. ඉමස්සින් අතති ඉඳන්න හොපි.
ඔව්.
හරි.
ඔව්.
හැබැයි ඕක ආයේ ඒ ඥානෙත් ඊළඟට අනිච්ච සංඥාවට දාන්න වෙනවා. ඒ හත්යෙන්.
ඔව්.
දැන් යල්ලගෙන හරියන්නේ.
ඔව්. අපිට මේ ඥානයකයි සිතකයි තියෙන වෙනස මොකද්ද?
සිත කියන්නේ නේ අවිද්‍යාවෙන් කරපු සංකාරයන්නේ.
ඔව්. එතකොට ඥානය කියන්නේ ඇත්තටම ඒකේ වැරද්ද හමු වෙච්ච
අන්න. ඔව්. ඒ සිද්ද වෙන එක ගැන අවබෝධයක් නේද? දකින්න. ඔව්. දැන් අපි වැරද්ද දකින්න එකයි නොදකින්න එකයි දෙකේම වැරද්ද තියෙන්න පුළුවන්.
ඔව්. අර කාමගුණ සූත්‍රයේ කියන දේ දැන් මේ අර සේ ආයතනේ වේදිතබ්බේ කියන එක ඒකේ කියනවා දැන් ඔව් මේකදී යම් කිසි ආයතනයක් දැන් මේකත් වෙන විදිහකම ආයතනයක් මේ හැටියට හිතන්න පුළුවන් නේ.
ආයතන මම දකින්න එකත් අපිට තවත් චක්කුවක් කියලා හිතන්න පුළුවන්. චක්කුන් උදපත් දකින්න විදිහ ඇහැ ඉක්මවා දකිනවා කන ඉක්මවා දකිනවා ආයතන ඉක්මවා දකින ආයතනයේ දස යුතුයි ඒ ආයතනයේ වේදිකා මේ ආයතන යුතුයි.
එතකොට ඒ ආයතනය හරහා තමයි අපිට මේ හැයම පිරිසිඳ දකින්න වෙන්නේ නේද? වෙන ක්‍රමයක් නැහැ.
හරි ඒ ආයතනෙන් මේ මේ ආයතන හයම ඉක්මවා යනවා.
ඔව්.
ඔහොම කරන බොරුව පේනවා.
ඔව්.
අන්නේ ආයතනේ දත යුතුයි කියලා
කියන්නේ.
දැන් අපිට වෙලා තියෙන්නේ මේ ආයතන හයට අහු වෙලාමයි අපි මේ
මේක
ඒ හය මොනවාගෙන දැක්මක් නෙවේ.
නෑ.
ඔව්. ඒකට අර චක්කු කියන ගතිය මේ ඉලියේ මොකද්ද දකින්න පුළුවන් කියන
එකනේ.
හ්ම්. ඔබට කියන ගතිය ඉලියේ මොකද්ද අහන්න පුළුවන් කියන ගතිය.
ඔව්.
ඒකම බොරුව දකින්න ඕන.
ඔව්.
ඒක ඉක්මව යන දැක්ම. ඒ ආයතන වලට අහු නොවෙන ඒවා අමතික්‍රමණය වෙන්න ඕන. හ්ම්. අර කටුකරුන්දේ සායන්හන්සේ කියන්නේ අර ඒ දණ්ඩේ යන බල්ලා.
ඔව්.
බල්ලෙක් ඡායාව තුල බල්ලෙක් හදා ගන්නවානේ.
ඔව්.
එතකොට ඒ ඡායාවත් විනිවිද දකින්න මනසක් ආව සමතික්‍රමණය වුණා.
හ්ම්.
එතකොට අර ඒකට ඒක සකස් වෙන්නේ නැහනේ.
ඔව්.
අන්න ඒ වගේ.
හ්ම්.
ඒ සාමාන්‍ය හැට පේන මට්ටම ඉක්මා යන මට්ටමක් වෙන්නම්.
හ්ම්.
ඒකට අර පොඩ්ඩක් අහුවෙන්නේ
නැහැ. ඔව්. ඒකේ විදර්ශනා නුවණ කියන්නේ ඕක ඕක තමයි. විදර්ශනා නුවණ නුවණ තුල තමයි දැන් මේ ආයතන පිරිසිඳ දැකීම සිද්ධ වෙන්නේ නේද?
ඔව්. ආයතන පිරිසිඳ දැකීමයි නුවණයි කියන්නේ දෙකම එකයි වගේ නේද?
ඔව්. ඔව්. දැන් නැත්තම් අපිට අපි දැන් දැන් මෙතන මේ 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 ලෝකයට හසු වීම කියන්නේ මේ ලෞකික සීමාව තුල සිතම මායාකාරයේ හැටියට හද දෙනවා. එතකොට මේ ආයතන හයෙන් ගොඩවීම සඳහා කෙනෙකුට හත්වෙනි ආයතනයක පිට ලබන්න වෙනවා නේද? එතකොට යෝනිසෝමනසිකාය විදර්ශනාව කියලා කියන්නේ අන්නේ ආයතනයේ මුහුකුරා යාමක් නේද?
ඔව්. ඒක අපි විඥානි පැත්තෙන් කිව්වොත් විඥානෙට ඒ මුලාව කරන්න බැරි දැක්මක්.
ඔව්.
දැන් ඉන්නේ විඥානෙ කරලා ඒ මැජික් එක පිළි අරන්නේ.
ඔව්. ඔව්.
එතකොට ඒක ඒකට අහු වෙන්නේ නැහැ ඒ ඇත්ත දැක්කහම. ආ.
බොම්පින් එහෙනම්
හඳයි හඳයි කියලා කරන්නේ.
හරි.
අපි එහෙනම් ගැටළු නැත්නම් අවසන් කරමු නේද? හඳයි එහෙනම් තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි සියලුම දෙනාට කියලා.
හොඳයි.
තෙරුවන් සරණයි.
Thank you.